Good morning.
Hi, Vester. Good evening.
Koi ya niwe aage last ne ante mado.
ජනාධිපතිවරයාගෙන් ලැබුණු සංදේශ 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂා පනත යටතේ පනතේ 12 වෙනි වගන්තිය එන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමයේ පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බව බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව ප්‍රඥා පනතේ 24-2 වගන්තිය සමකේ වේ යුතු 2-3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවේ මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති. නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව 2020 වසර සඳහා විසර්ජන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ඉපිලේකනාදිය පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යමා මුදල් අමාත්‍ය
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 ප්‍රකාර නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විදේශ අමාත්‍යම,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමු.
මහජන පෙත්සම් පිළිගැනීම ගාමිණි ලොකුගේ මැතිතුමා. ඇඟින්න නෑ. ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අම්පාර නාමල්ලොයේ අංක 2B33 ඒ ධර්ණස්ථානයේ පදිංචි කේ කරුණාසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා. මේ
වාචික පිළිතුරු අපේක්ෂා 2020 ඔක්තෝබර් 17 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැසීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. කම්කරු අමාත්‍යතුමා පනත් කෙටුම් ප්‍රතිදීපත්
කථානායකතුමනි, සාප්පුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සේවයේ සහ වේතන විධිමත් කිරීමේ සංශෝධන කිරීමේ සඳහා වූ පනත් සංශෝධන සඳහා කෙටුම් ප්‍රතිදීපත් කරමි.
සාප්පුහා කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය සහ වේතන විධිමත් කිරීමේ සංශෝධන 129 වන අධිකාරිය වූ සාප්පුහා කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය සහ වේතන විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියවීම කවදාද?
ස්ත්‍රීන් තරුණයි සහ ළමයි සේවය දෙවීමේ සංශෝධන සඳහා වූ කෙටුම් පත ඉදිරිපත් කරමි.
ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ සංශෝධන 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් ගැටුම් පතකි.
දෙවෙනි වර කියවීම
හෙට.
කරුණාත්මා
අවම වේතන ඉන්දියානු කම්කරු සංශෝධන ආර්ථිකපලත සංශෝධනය කිරීම පනත් ගැටුම් පත ඉදිරිපත් කරමි.
අවම වේතන ඉන්දියානු කම්කරු සංශෝධන 135 වන අධිකාරය වූ අවම වේතන ඉන්දියානු කම්කරු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් ගැටුම් පතකි.
යුනිවර් කීම කවද?
හෙට. කර්මාන්තශාලා සංශෝධන කර්මාන්තශාලා ආඥාපන සංශෝධනය කිරීම සඳහා වූ පනත් ගැටුම් පත ඉදිරිපත් කරමි.
කර්මාන්තශාලා සංශෝධන 128 වන අධිකාරය වූ කර්මාන්තශාලා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් ගැටුම් පතකි.
යුනිවර් කීවීම
හෙට.
item number 5 සභානායකතුමා
කරනවා කරු කතානායකතුමනි ආයි
සභාවකංගද
ආයි
දිනට නියමිත වැඩ කටයුතු 20 වන අනුගම ව්‍යවස්ථා සංශෝධනය පනත් කිරීම විපක්ෂ නායකතුමා
කතානායකතුමනි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා සිදු කරන ලබන ජනතා පාලනයක් කියලා. විශේෂයෙන්ම එයින් ගම්‍යවන්නේ රටක ජනතාවත් පාලනය කරන මහජන නියෝජිතයිනුත් සමාජක විසුමකට සෝෂල් කොන්ට්‍රැක්ට් එකකට ප්‍රවේශ වෙලා ජනමතය ජනතා සුභසිද්ධිය රටේ සුභසිද්ධිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පාලකින් සමග ඇති කරගන්නා වූ ගිවිසුමක්. මේ ගිවිසුම තුළ රජයක් ක්‍රියාත්මක වෙනකොට බල විභේදනයක් doctrine of separation of powers බලය බෙදා ගැනීමක් සිදු වෙනවා. මොන්ටිස්කුයි කියන දාර්ශනිකයාගේ ක්‍රමවේදය තුළ ට්‍රයිපාර්ශවීය ආණ්ඩුකරණය ට්‍රයිපාටයිට් සිස්ටම් ඔෆ් ගවර්න්මන්ට් විධායකය අධිකරණය ව්‍යවස්ථාදායකය එකිනෙකාට සංවරණ සහ තුලන හරහා සමබර පාලනයක් ක්‍රියාත්මක කිරීම තමයි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේදය. විශේෂයෙන්ම මේ 20 වෙනි සංශෝධනය හරහා කුමක්ද සිදුවන්නේ? රාජ්‍යකරණයේ ත්‍රිත්වය තුළ තිබිය යුතු සමබරතාවය, තුලනාත්මක භාවය සහ මුලින්ම මේ 20 වෙනි සංශෝධනය විනාශ කරන. එක තැනක බලය කේන්ද්‍රගත වීම තුළ සත්‍ය වශයෙන්ම ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙනවා. බුදුදහමේ බලය රාජ්‍ය පාලනය ගැන අදහස් දක්වනවා. දීඝනිකායේ සිංහලෝවාද සූත්‍රයේ සිංහල සිටු පුත්‍රයාට ඒ කරපු දේශනාව පාලකින්ට දෙන දේශනා. චන්දා ද්වේෂා භයා මෝහා යෝධම්මං අති වත්තති නිහීයති කස්ස යසෝ කාල පක්කේව චන්දිම. බෞද්ධ දර්ශනය තුළත් බොහොම පැහැදිලිවම කියනවා බලය ද්වේෂය බය මෝහය මේ කාරණා හතර හරහා රාජ්‍ය පාලනයත් ජන සමාජයත් සහමුලින්ම පහත වැටීමකට ලක්වෙන කාරණා. බලයට ඇති කැමැත්ත නිසා ද්වේෂය නිර්මාණය වෙනවා. ද්වේෂය තුළ බලය රකගැනීම තුළ අනිත් අය කෙරෙහි බලය නිර්මාණය බය නිර්මාණය වෙනවා. ඒ තුළින් මෝහය මුසාව මුලාව ක්‍රියාත්මක වෙන. බෞද්ධ සමාජ දර්ශනයේ යෝජනා කරන්නේ අගතිගාමී වෙන්නට එපයි කියලා. යුක්තිය සාධාරණත්වයේ දැස බලන්නේ කියලා. බලලෝභීත්වෙන් වැඩ කරන්නට එපයි කියලා. නමුත් මේ 20 වෙනි සංශෝධනයේ දිහා බැලුවහම අපිට පෙන්නේ මොකක්ද? රාජ්‍ය පාලනය යහපත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන විනාශ කරලා තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා කෙලසලා තිබෙනවා. මැතිවරණ කොමිසම හරහා මෙතෙක්කල් ජීවිතහානි සිදු නොවි ක්‍රියාත්මක වුණු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නට බැරි ආකාරය සංශෝධන ක්‍රියාත්මක වෙලා තිබෙනවා. අක්කිරීම් කිරීමේදී රාජ්‍ය ආයතනවලට අධිකරණයට තනි පුද්ගලයේ පත්කරනවා වෙනුවට සමූහයක් ඒකරාශී කරගෙන ඒ පත්කිරීම් ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. සම්පූර්ණයෙන්ම මේ රාජ්‍ය පාලනයේ තිබිය යුතු සංවරණ සහ තුලන මේ ත්‍රිත්වය තුල තිබිය යුතු checks and balances සහ මුලින්ම ඉවත් කරලා තිබෙනවා. දැන් මේ සභාවේදී කතා වුණා කොහොමද දෙපැත්තක ඉන්න කණ්ඩායමක් එක ආයතනයක එකට වැඩ කරන්න කියලා. ඒක තමයි ව්‍යවස්ථාදායක සභාවට එල්ල වුණු ලොකුම චෝදනාව. මම මතක් කරන්නට කැමතියි ජනාධිපතිවරණයෙන් පසුව මාස කිහිපයක් වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමත් විපක්ෂ නායකවරයා හැටියට මමත් සෙසු සමාජිකයනු කිසිම ගැටලුවක් නැතුව සාධාරණ සාකච්ඡාවකින් පසුව ඒ වැඩ කටයුතු කරගෙන ගියා. රාජ්‍ය පාලනේ රට ගැන හිතලා ජාතික න්‍යාය පත්‍රයක් ගැන හිතලා කටයුතු කරනවා නම් පුද්ගලිකත්වයේ පසෙක දමලා පෞද්ගලික න්‍යාය පත්‍රයන් පසුවට තබලා ජාතික න්‍යාය පත්‍රයට මුල් තැන ලබා දෙනවා නම් ව්‍යවස්ථාදායක සභාවක හැම පාර්ශවයකටම එකට එකතු වෙලා දුරදක්නා නුවණින් තීන්දුව తీරන ගැනීම අකෝසක් වන්නේ නැහැ. අපි දුටුවා ගරු කථානායකතුමනි, ඔබතුමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දැවැන්ත තීන්දුව ගත්ත පුද්ගලෙක්. දැන් විධායක ජනාධිපති ක්‍රමය මේ මහා බලපරාක්‍රමයේ එක ආයතනයක කේන්ද්‍රගත වීමේ වැඩපිළිවෙල සහ ඒට විරුද්ධව එල්ල කරපු ඒ කැරලි අපිට පේන්නේ ඔබතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් බොහෝ දෙනෙකුට ඒව අමතක වෙනවා. දැන් ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ද මිඩල් පාත් මැද පිළිවෙත හරහා විධායක ජනාධිපති ක්‍රමයේ සහ ඒ බල කේන්ද්‍රයේ එකතැනක කේන්ද්‍රගත වීමේ වැඩසටහන ඒ ප්‍රතික්ෂේප කරපු ග්‍රන්ථයක් දැන් කුණුබක්කියට දාලා ඉතින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අපිට මතකයි දළදා සමිඳුන් ඉදිරිපිට ගිවිසුම් අස්සම් කරා නලා පිනගෙන පාදයාත්‍රා ගියා. නමුත් ඒ ඔක්කොම ඒවට නායකත්වය ලබා දුන්නු සීලු දෙනාටම අමතකයි. ආචාර්ය කොල්වින් නාර්දි සිල්වා මැතිතුමා ලියපු ග්‍රන්ථය Constitution for Dictatorship ඒකාධිපතිත්වයක් ආඥාදායකත්වයක් උදෙසා වූ ව්‍යවස්ථාව කියන පොත අද බොහෝ දෙනෙකුට අමතක වෙලා බොහෝ දෙනෙක් අද කටයුතු කරන්නේ මැද පිළිවෙතත් Constitution for Dictatorship කියන ග්‍රන්ථයක් කීතු කීතු වලට ඉරලා දමලා ඒවා වෙනුවෙන් කරපු වීදි සටන ඒවා වෙනුවෙන් කරපු විවිධ සටන් අමතක කරලයි අද අපේ ප්‍රතිවාදී පාර්ශවයේ කටයුතු කරන්නේ. අපි අහන්න ඕන ගරු කථානායකතුමනි, ප්‍රබුද්ධ ප්‍රශස්ත දේශපාලන ක්‍රමවේදයක් තුල යහ පාලනය ස්ථාපනය කරන ක්‍රමවේද සහ ආයතනවලට ඇයි මේ තරම් බියවන්නේ? ඇයි 19 තුලින් ස්ථාපනය කරපු ඒ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන ඇයි මේව ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මේවට බය? ඒවට බිය යුතු නැහැ, බිය විය යුතු නැහැ. ගරු කතානායකතුමනි, තමන් නිවැරදි ගමනක් ක්‍රියාත්මක කරනවා නම් රටේ ජාතික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඒව පිළිබඳව බිය වැද්දීමක් ඇති කරගන්නට, තැතිගැන්වීමක් ඇති කරගන්නට කටයුතු කරන්නට අවශ්‍ය නැහැ. මේ 20 වෙනි සංශෝධනය ගරු කතානායකතුමනි බොහොම කනගාටුයි. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථා සංශෝධනය. ඇත්තරම නූතන සමාජයේ ප්‍රශස්ත දේශපාලන ගමනක් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක නොගත යුතු තීන්දුවක්. මේක ඇත්ත වශයෙන්ම පුද්ගල කේන්ද්‍රීය බලාරගලයක්. දැන් මේ බලාරගලේ අහන ප්‍රශ්නයක් කාටද බලය තියෙන්නට ඕන? ජනාධිපතිවරයාටද අගමැතිවරයාටද? දැන් කාලයක් පුරාවටම විවිධ අවස්ථාවන් වලදී එක වෙලාවක කියන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඕන, අගමැතිවරයා ශක්තිමත් කරන්නට ඕන, ජනාධිපතිවරයාව පඹේ කරන්නට ඕන, තවත් පැත්තකින් කියනවා අගමැතිවරයාව පියන් කෙනෙක් කරන්නට ඕන. මේ දෙකම සිදුවිය යුතු නැහැ. ඉතාමත්ම උගත් බුද්ධිමත් ආකාරයට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යම් සමබර බලතල ලබා දී සංවරණ සහ තුලන checks and balances තුලින් ඒ ආයතන දෙකෙන්ම ඒකාධිපතිවරයෙක් බිහි නොවන ආකාරය. ඇයි අපිට මේ නූතන යුගයේ ඉතාමත්ම ප්‍රශස්ත ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය කරන්න බෑ? මේ සියලුම බලතල ජනාධිපතිවරයා ළඟට යා යුතුමද? එහෙමත් නැත්නම් මේ සියලුම බලතල අගමැතිවරයා සතුව තිබිය යුතුද? අපි තරයේ විශ්වාස කරනවා මේ වැඩසටහනට සමබර ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නට. කිසිසේත්ම ජනාධිපතිවරයා පඹය කරන්නටත් අගමැතිවරයා පියන් කෙනෙක් කරන්නටත් ඒ කරුණු කාරණා ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනීම සුදුසු නැහැ. ඒකයි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති. ඒ විදිහට තමයි අපි ඒ වැඩපිළිවෙල ගැන හිතන්නේ. ඒ දෙගොල්ලන්ටම බලතල දීලා checks and balances ඇති කරලා සංවරණ සහ තුලන ක්‍රමවේදයක් ඇති කරලා ඒ ආයතන දෙකෙන්ම ආඥාදායකත්වයක් ඒකාධිපතිත්වයක් නිර්මාණය නොවන ආකාරයට ඇයි power sharing වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බැරි ගරුව අධිකරණ ඇමතිතුමා? ඒ විදිහට තමයි යන්නට ඕන. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතුමා පිළිගන්නවා. මම අහන්නේ ඒක කරන්නට තිබුණ මුල ඉඳලා මොකද්ද මේ හදිසිය? දැන් 19 ගැන ඇත්ත වශයෙන්ම ඇයි මේ මෙච්චර බය? බලන්න මේ 19 නිර්මාණය වුණේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්. එකට සාකච්ඡා කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන කරන්නේ බුල්ඩෝස් කරන. තමන්ගේ බහුතර බලය. ඒකට කියන්නේ මෙජොරිටේරියනිසම්. බහුතර බලය අතට අරගෙන මේක වෙනත් විකල්ප අදහස් යෝජනා කුඩුපට්ටම් කරලා සකීය මතය, තම මතය, අපි කියන දේ තමයි හරි, අනිත් ඒවා ඔක්කොම වැරදි, මේක තමයි හරි, වෙන විකල්පයක් නැහැ, එහෙම යන එක මම විශ්වාස කරනවා අපේ රටට සුදුසු නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, 20 කාගේ යහපත උදෙසාද? රටේ ජනතාවගේ යහපත උදෙසාද? එතකොට අපේ අදහස් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමන්ලාට මට කියන්න කැමතියි, මට කියන්නකෝ මම මේ කියන කාරණාව කොහොමද රටේ යහපතට හොඳ වෙන්නේ? දැන් බලන්න ද්විත්ව පුරවැසි ප්‍රශ්න. අපි නිකන් උදාහරණයකට ගමු. දැන් ද්විත්ව පුරවැසි ප්‍රශ්නේදී මම මේ පොඩි උදාහරණයක් විතරයි ගන්නේ. අපි ගමු ඇමරිකාවේ. දැන් ඒ දුත්ත පුරවැසියට සිද්ධ වෙනවා මෙන්න මේ දිවුරුම් ප්‍රකාශය කරන්න. I hereby declare on oath that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state or sovereignty, of whom or which I have heretofore been a subject or citizen, that I will support and defend the Constitution and laws of the United States of America. මම මේක සිංහල පරිවර්තනය කියන්න. මා මේ දක්වා යටත් වැසියෙක් හෝ පුරවැසියෙකු වශයෙන් සිටි යම්කිසි අධිපතියෙකු පාලකයෙකු රජයෙක් හෝ පරමාධිපත්‍යයක් වේ නම් ඒ සියල්ල වෙත පැවති සියලු ආකාරයේ පක්ෂපාතීත්වයන් හා විශ්වාසවන්ත භාවයන් නිරපේක්ෂව හා මුළුමනින්ම ප්‍රතික්ෂේප කොට දිවුරා අත්හරින බවටද විදේශීය හෝ වේවා දේශීය හෝ වේවා සියලු සතුරු පාර්ශ්වයන්ට එරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එහි නීති රීතිවලට සහාය දක්වමින් ඒවා ආරක්ෂා කරන බවටද මෙහිලා දිවුරා ප්‍රකාශ කොට සිටින්. එතකොට මේක රටට යහපත්ද? මේක රටට සුදුසුද? මම මේ ඇමරිකා එක්සත් ජනපදයේ පොඩි උදාහරණයකට ගත්තේ. මේ අනෙකුත් රටවල් වල තියෙන ද්විත්ව පුරවැසි ක්‍රමවේදයක් එසේමයි. කිසිම වෙනසක් නැහැ. එතකොට කොහොමද දරු කතානායකතුමනි මේක රටේ සුභ සිද්ධිය උදෙසා සිදුවෙන්නක් හැටියට අර්ථකථනය කරන්නේ. දැන් අද මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් මොකක්ද සිදුවේ යුත්තේ? අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලයක් නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකක් නිර්මාණය කරන්නට ඕන. අන්න ඒකයි ගේන්න ඕන. එතකොට ඒකමතිකව හැමෝම අත උස්සන. එතකොට කවුද අගමැති වෙන්නේ, කවුද ජනාධිපති වෙන්නේ, මොන පක්ෂයේද මොන පාර්ශ්වයේද? රටේ ජාතික ආරක්ෂාවත් එක්ක කාටවත් සෙල්ලම් කරන්නට බැරි වෙන සංශෝධනයක ඒ ප්‍රතිපාදනය අඩංගු විය යුතුයි. ඒ වගේම අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න. ඒකයි ප්‍රමුඛතාව, ඒකනේ ඉහෙලින්ම තියෙන්නට ඕන. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ඒකයි අපේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහෙලින්ම තියෙන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬුවම් ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬුවම් ගේන්නට ඕන. මෙන්න ජාතික න්‍යාය පත්‍රයේ ඉහෙලින්ම තියෙන්නට ඕන දේවල්. මේ අනපනත් ටික තමයි ඉස්සෙල්ලම ගේන්නට ඕන. මේ අවුරුද්දකින් පස්සේ හරියට කරනවයි කියලා ඒක ඉස්සෙල්ලා වැරදි 20ක් ගේන එක සාධාරණද? ඒක යුක්තිසහගතද? ඒක හරිද? ඒක නිවැරදිද? මම අහන්න කැමතියි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති දුරදක්නා නුවණින් ඔබතුමාගේ අවස්ථාවේ ඔබතුමා කරුණු කාරණා පැහැදිලි කරන්න.
ඔබතුමා කිව්වා මරණීය දඬනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂයේ අදහසද? ලංකා පක්ෂයේ අදහස මරණීය දඬනය ගේන්න ඕන කියන එක.
පෞද්ගලික අදහස් නැහැනේ අපේ. ඔබතුමාලගේ පාර්ශ්වයේ තමයි පෞද්ගලික අදහස්.
මරණීය දඬනය ගේන්න ගමන්
නැහැ.
ඔබතුමාලගේ පක්ෂයේ සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණ දඬනය ගේන්න එපා කියලා. මේක අපි සඳහන් කරලා තියාගන්න. හොඳයි හොඳයි පක්ෂය හරි.
මම දන්නේ නැහැ ගරු අධිකරණ ඇමතිතුමා විරුද්ධද කියලා. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬනය ක්‍රියාත්මක කරනවට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධද? කුඩුකාරයන්ට විරුද්ධව මරණීය දඬනය ක්‍රියාත්මක කරනවට අධිකරණ ඇමතිතුමා විරුද්ධද?
මේ ඔබතුමාගේ මතයද පක්ෂ මතයද?
අර කතානායකතුමනි මේක අහගන්න පොඩ්ඩක් අහගන්න. ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම මතු කරන්නට යන්නේ මේ කෙටි කාලීන කරුණු කාරණා නොමැතිව දීර්ඝ කාලීනව හිතන්න. විශේෂයෙන්ම මේ බුදු දහම කේන්ද්‍ර කරගත් බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මේ නිර්මාණය වුණු රජය, විශේෂයෙන්ම කෝසම්බි ජාතකය. මොකද කෝසම්බි ජාතකයෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම, මරණයට යන දීඝතිස්ස රජු දීඝායු කියන පුතාට කියනවා පුත්‍රය ළඟ නොබලන්න දුර බලන්න දැන් වෙන දේ ගැන නොව අනාගතය ගැන හොයලා බලලා ඒ දිහා බලලා දූරදර්ශීව කටයුතු කරන්න මන් දන්නවා බුදුදහම විකුණලා බෞද්ධ ප්‍රතිපත්ති විකුණලා දැන් බුදුදහම ගැන කතා කරනකොට ඒක අපේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් අයට ඒක විහිළුවක් වන්නට පුළුවන් ඒක සාධාරණයි ඒක සාධාරණයි ඒ මොකද සම්බුද්ධ ශාසනයේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරේ ප්‍රධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආයුධය බවට පත් කරගෙන අද බෞද්ධ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම විහිළුකාරකමට ලක් කිරීම ගැන මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ගරු කථානායකතුමනි, නූතන ජාතික රාජ්‍යයක මූලික පදනම වන්නේ මොකද්ද? තම පුරවැසියන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම. වරෙක බ්‍රිතාන්‍යයේ ලෝඩ් ඇට්කින් සාමිවරයා කියනවා, බලය දූෂණයට හේතු වෙනවා, උපරිම බලය උපරිම දූෂණයට හේතු වෙනවා. Power corrupts, absolute power corrupts absolutely. මේ 20 වන සංශෝධනයෙන් මොකද්ද සිදුවන්නේ? ඒයින් සිදුවන්නේ ව්‍යවස්ථාපිත රජෙක් තනන්නට. ව්‍යවස්ථාදායක බලයද, අධිකරණයේ බලයද, අධිකරණයේ හැසිරවීමේ බලයද, ව්‍යවස්ථාදායකයේ හැසිරවීමේ බලයද? ජනාධිපතිවරයෙකු අතට පත් වූ කල මොකද්ද ගොඩනැගෙන්නේ? ව්‍යවස්ථාපිත රාජ්‍යත්වය. නමුත් කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා, ජනතාවට සවන් දෙන්න හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් අපේ කෑකෝ ගහන සියලු දෙනාටම. බුදුදහමෙන් දේශනා කරලා තිබෙන ගණ්ඩ තීන්දු ජාතකේ පංචාල රජතුමා රටවැසියන් පීඩණයට අසහනයට පත් කරපු රාජ්‍ය නායකයෙක්. රටවැසියා කලකිරුණා, සොර සතුරු බිහි වුණා. රුක්ෂ දෙවියන් පංචාල රජුට කියනවා, ජනතාවගේ අදහස් වලට සවන් දෙන්න. මොකද වුනේ? රජ්ජු රෝගියා හැම තැනකින්ම දොස් ඇහුණා. නමුත් රජතුමා ජනතා හඬට සවන් දුන්නා. සවන් දීලා නිවැරදි වුණා. අවසානයේ මොකද වුනේ? අගතියෙන්තොර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට ඒ රජුට හැකියාව ලැබුණා. ඒ නිසා 20 ගණක් අපිට කියන්න තියෙන්නේ ඒකයි. ජනතාවට සවන් දෙන්න. ඔබතුමන්ලාව බලයට ගෙනෙන්නට මහා කාර්යභාරයක් ඉෂ්ට කරපු, මගේ පියත් සමග සමීපව කටයුතු කරපු ඇල්ලේ ගුණවංශ නායක මාහිමිපාණන් වහන්සේට සවන් දෙන්න. රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් සමග සමීපව කටයුතු කරපු මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින්වන් වහන්සේට සවන් දෙන්න. මුල අමතක කරන්න එපා. ගෞරවනීය, වන්දනීය, පූජනීය මහා සංඝරත්නයට ඒ ලබා දිය යුතු ගරුත්වය ලබා දෙන්නට කටයුතු කරන්න. ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් මාටින් ලූතර් කිං ඒ කළු ජාතිකයින් නිදහස් කරපු සටනේ ඒ නායකයා කියනවා, මිනිසෙකු මනින්නා වූ අවසන් මිම්ම මොනුවේ ඔහු සැනසිලි දායක හා සුව පහසු අවස්ථාවන් හි සිටින ස්ථානය හෙවත් දරණ ස්ථාවරය නොව අභියෝගාත්මක හා මතභේදාත්මක අවස්ථාවන් හි සිටින ස්ථානයයි හා දරණ ස්ථාවරය. දැන් අද රටේ තිබෙන්නේ ඉතාමත්ම මතභේදාත්මක තත්ත්වයක්. අද රටේ තිබෙන්නේ තීරණාත්මක මොහොත. මේ තීරණාත්මක මොහොතේ අපි යෝජනා කරනවා 19 යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබෙන ඒ යහපත් ප්‍රතිපාදන ආරක්ෂා කරන්න. අගමැතිවරයා ජනාධිපතිවරයා අතර බල සටනක් නිර්මාණය වෙන යෝජනා වෙනුවට තව ෂෙයරින් බලය බෙදාගෙන ඒ වගේම චෙක්ස් ඇන් බැලන්සස් සිස්ටම් එකක්, සංවරණ සහ තුරණ ක්‍රමවේදයක් ගෙනවිල්ලා ඒ දෙකෙන් කිසිම කෙනෙකුටවත් ඒකාධිපතිවරයෙක් නොවන ආකාරයේ යහපත් ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න. ජාතික ආරක්ෂක කවුන්සිලයක් ස්ථාපනය කරන්න. මෙන්න මේ අනාදී වශයෙන් අපි ඔබතුමන්ලට කියන්න කැමති අපි 19 ඉදිරියට කියන වැඩසටහන අපි රටට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වැඩසටහන වෙනුවෙන් අපි කැප වෙනවයි කියන එක ප්‍රකාශ කරනවා. ඒ වගේම බලයට පත් වුණාම මම ඔබතුමන්ලට කියන්න කැමති අපේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ කියමනෙන් කොටසක් කරුණාකරලා ඒක පිළිපැද්දොත් ඔබතුමන්ලාගේ අනාගත දේශපාලන සෞඛ්‍යයට වැදගත් වේ. ඔබට සියලු දෙනා ටික කාලයකටද ටික දෙනෙකු සම කල්හිදීද රැවටිය හැකිය. නමුත් සියලු දෙනා සියලු කල්හි රැවටීම කළ නොහැකි. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. ඒ වගේම මේ වැදගත් වාද විවාද තුල අද මුළු රටම බලාගෙන ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ 225 නෙවෙයි 223 කොයි ආකාරයට තමන්ගේ තීන්දුව තීරණ ගන්න. එතනදී හොඳින් අවබෝධ කරගන්න රටේ අනාගතය දිහා බලලා බ්‍රාහ්මණෙක්සේ උගත් ප්‍රශස්ත තීන්දුවලට ප්‍රවේශවන්න. වසල ක්‍රියාවලින් මිදෙන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මණ.
ගරු කතානායකතුමනි, කොරෝනා ආසාදිත ස්ථානයකට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පහුගිය දවසේ මළගෙදරකට සහභාගි වෙලා තියෙනවා. ඒ මළගෙදර දැනට කොරෝනා ආසාදිතයා සිටි මළගෙදර සිටි බලපිටිය ප්‍රාදේශ සභාවේ සභාපති එක්ක 6ක් දැන් නිරෝධායනයට දාලා තියෙනවා. ඒ මළගෙදරට සහභාගි වුණේ කටුවිල ප්‍රදේශයේ අපේ සම්පත් අතුකෝරළ මන්ත්‍රීතුමා. එතකොට මේ සම්බන්ධයෙන් ඊයේත් මම සභාවේ අවධානය යොමු කළා මගේ කතාව අවස්ථාවේදී ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න කියලා. නැත්නම් මුළු පාර්ලිමේන්තුවටම මේ කොරෝනා රෝගී තත්ත්වයේ බෝ වෙන්න පුළුවන්. එතුමාට එහෙම රෝගී තත්ත්වයක් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ පිළිබඳව PCR පරීක්ෂණයක් කරලා අවශ්‍ය දැන් ආශ්‍රිතයන් සොයා යම කරනව නම් මේ මළගෙදරට ගියපු අනිත් සියලුම දෙනා මේ වෙනකොට ස්වයං නිරෝධායනයට ලක් කරලා තියෙනවා. නමුත් තවම මෙතුමාව ඒක සඳහා ලක් කරලා නැහැ. ඒක නිසා ඒ කටයුත්ත කරන්න මේක පාර්ලිමේන්තුවට ලොකු හානියක් සිද්ධ කිරීමක් කියන එක තමයි අපි කියන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය
ඒක බරපතල තත්ත්වයක්.
සෞඛ්‍ය අංශයේ අවධානය යොමු කරන්න.
පාර්ලිමේන්තුවට
ඇවිල්ලා සෞඛ්‍ය අවධානය
යොමු කරන්න. නැවතවතාවක්
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව්. ඔබ සම්පත් අතුගල් මන්ත්‍රී. ඔව්.
අර ගරු කතානායකතුමනි, මේ ඔය 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 මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමාට ගාල්ලේ මළගෙදරටවත් යන්න බෑ. එන්නත් සල්ලි ගත්තා, යන්නත් සල්ලි ගත්තා. මම මළගෙදරකට
ඇමතුමාට කතාව කරගෙන යන්නේ.
ගරු කතානායකතුමනි, ගරු විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස
සෞඛ්‍යංශයේ අවධානය යොමු කරලා තියෙන්නේ. සෞඛ්‍යංශයේ අවධානය යොමු කරන්න.
ගරු කතානායකතුමනි,
ඇමතුමායි කතාව කරගෙන යන්නේ.
විරුද්ධ පක්ෂයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කතාවෙන් පසු මෙම ගරු සභාව ඇමති මේ වාග්ය ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ගරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමා
හරි
ප්‍රශ්නයක් ඇසුවා.
අතුකරණ මන්ත්‍රීතුමා උත්තර දීලා පාඩි වෙන්න ඒ ඇති. හරි ඉතින් උත්තර දීලා පාඩි වෙන්න.
අරු කතානායකයා
පැටලෙන්නේ නැතුව.
මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා
උත්තරේ දීලා ඉඳගන්න.
ඔබතුමා කොහොමද කියන්නේ? මං කියයි කියලා.
ඔබතුමාට දීලා තියෙන අවස්ථාව.
කොහොමද කියන්නේ? කියයි කියලා.
ඔබතුමාට අවස්ථාව දීලා දෙන්න, උත්තර දීලා ඉඳගන්න.
ගියපු ගෙනා ගන්න.
ඔබතුමා පාවිච්චි කරන්න ඕක.
ගරු කතානායකතුමනි, මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා තනිකර බොරු කියන්නේ මේ.
ඉතින් ඔබතුමා ඒ උත්තරේ දීලා ඉඳගන්න.
මෙතුමා ගාල්ලේ මළගෙදර ගාව යන්නේ නැහැ. යන්නත් සල්ලි ගත්තා, එන්නත් සල්ලි ගත්තා.
ඒක සභාවට ප්‍රශ්නයක්
නෙමෙයි. එන්නත් සල්ලි ගත්තා.
ඔබතුමා ඉඳගන්න. ඔව්. හරි ඔව්
ඔබතුමා. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධව වකිම ඔබතුමාට තියෙනවා. ඔබතුමාට මෙට කලනොත් අහුවම ඔබතුමා හොයලා බලන්නම් කිව්වා විශේෂ පොලිස් නිලධාරීන් මාරු කිරීම. දැන් ඊයේ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට පහර දීමක් සිදු වෙලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක් ගරු ඔබතුමනි. ඒක බරපතල තත්ත්වයක්.
ඒ සම්බන්ධ ඔබතුමා හොයලා බලන්න මොකද ගරු ඇමතිවරයෙකුට ගහලා තියෙන්නේ මේ සභාවේ ජයන්ත කඩකොඩ මහත්තයා ගහලා තියෙන්නේ එහෙම වෙන්න බෑ සභාවක
හරි ඒ ගැන
ඒ ගහන්න දෙන්න බෑ
හරි ඒ ගැන අපි හොයලා බලන්න හරි බොහොම ස්තුතියි අය ගරු ඇමතිතුමා කතා කරගෙන යන්න
ගරු කතානායකතුමනි
ඒක නනාකර මන්තුමා සෞඛ්‍යංශේ වැඩක්. ඒ කටයුතු අපි සෞඛ්‍යංශයට බාර දෙන්න. බාර දෙන්න. ඔබතුමා කලබල නැතුව ඉන්න.
ගරු කතානායකතුමනි
කතා කරනවා. පකිදන්නේ කරුණා කරලා ඔබතුමාලාගේ විපක්ෂ නායක කතා කරනකොට කවුරුත් ඩිස්ටර්බ් කරේ නැහැ. ඉතින් කරුණා කරලා ඇමතිතුමාගේ කතාවට ඔබතුමාලා සවන් දෙන්න. සවන් දෙන්න බැරි නම් ඒ එළියට ගිහිල්ලා සද්දට කර ඉතිලා නම් ඇඩි හොඳයි. නෑ මම කියන්නේ ඔය කරන සිස්ටම් එක අපතන්නවා. මොකද මමත් විරුද්ධ පක්ෂයේ හිටියානේ. ඉතින් ඒක ඉතින් කරුණා කරලා ඇමතිතුමාගේ කතාවට ඉඩ දෙන්න.
තානායකතුමනි ගරු විරෝධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපෙන් ඇහුවා 19ට ඇයි කියලා ඔච්චර බය. මම හිතන්නේ ඒකට අවංක පිළිතුරක් සපයා දීම උචිතයි කියලා. දැන් 19 වන සංශෝධනය ක්‍රියාත්මක වුණා අවුරුදු 4ක විතර කාලයක් තුල. අපි ආපසු හැරිලා ඒ අත්දැකීම තක්සේරු කරමු. අවංකව අපේ හෘද සාක්ෂියට අනුකූලව අපිට පුළුවන් ද සෑහීමකට පත්වන්න. ඒ අත්දැකීම අපිට අපේ රටට යහපත් අත්දැකීමක්. මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා ගරු කතානායකතුමනි. මගේ පෞද්ගලික මතය තමයි මේ පිළිබඳ ඉතාමත් වටිනා සමාලෝචනයක් කෙරුණා සතියන්තයේ ප්‍රවෘත්ති පත්‍රයක ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා. ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ඒ රජයේ ඇතුළාන්තය තුල සිටලා අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම් හැටියට ඒ සිදුවෙච්ච සියල්ලක්ම පිළිබඳ ඉතාමත් සමීප අත්දැකීම් තිබෙන පුද්ගලයෙක් තමයි ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා. එතුමා විරසකයකින් තරහවකින් ඒ රජයෙන් අයින් වෙලා ගියපු පුද්ගලයෙක් නෙමෙයි. ඒ තනතුරෙන් ඉවත් වෙලා එතුමා ගියේ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හැටියට. ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා බොහොම පැහැදිලිව කියනවා ඒ තත්ත්වය තුළ කිසිම නිලධාරියෙකුට වැඩ කිරීමට සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් දෛනික වශයෙන් කොමිෂන් සභාව ඉදිරියේ අනාවරණය වන සාක්ෂි ඇත්ත වශයෙන් භයානකයි. එතකොට ඔස්ටින් ප්‍රනාන්දු එවකට සිටපු ජනාධිපතිවරයාගේ ලේකම්තුමා කියනවා මේ තත්ත්වය තුළ කිසිම කෙනෙකුට වැඩ කරන්න, තොරතුරු අනාවරණය කරන්න, සාකච්ඡා කිරීමට, විසඳුම් සෙවීමට කිසිසේත් සුදුසු පරිසරයක් වාතාවරණයක් තිබුණේ නැහැ කියලා. ගරු මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමා ඊයේ අපිට කිව්වා ඕ ඒක ඇත්ත. එතුමා ඒක පිළිගන්නවා. හැබැයි ඒකට එකම හේතුව පුද්ගලයන් දෙදෙනෙකු අතර තිබෙච්ච විරසකය කියලා. මම හිතන්නේ ඒක සරල විග්‍රහයක්. ඒක නෙමෙයි සම්පූර්ණ සත්‍ය ගරු මන්ත්‍රීතුමනි. ඒක ඇත්තයි. ඒක තිබුණා. අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි ඊට අමතරව දර්ශන අතර ගැටුමක්, ප්‍රතිපත්ති අතර ගැටුමක්, පසුබිම් අතර ගැටුමක්. ඒ සියල්ලක් වෙන නිසා ඒ තත්වය ඔබතුමා විස්තර කරාට වඩා සංකීර්ණ ව්‍යාකූල තත්වයක් හැටියට මම දකිනවා. දැන් මොකද මේ මූලික ප්‍රශ්නය? නෑ කරුණා කරලා නෑ ඔබ නෑ මං ඉවර නෑ නෑ එහෙම හරි අමාරුයි එහෙම අමාරුයි පද නෑ ගරු නෑ
නෑ ඔබතුමා කතා කරන්න පුළුවන් ඔබතුමා කතා කරන්න
ඔබ නෑ නෑ ඔබතුමාට මම ඒ වෙලාවේ පිළිතුරු දුන්නේ නැහැ.
මම හිතාමතා බාධා කිරීමක් මේ කරන්නේ. ඈ ඒක අශෝභනයි. ඒක අශෝභනයි මන්තිතුමා.
නෑ නෑ ඉතින් ඒ වෙලාවේ ඔබතුමාට මම උත්තර දුන්නේ නැහැ.
හරි.
ගරු කතානායකතුමනි කවුරු හරි මයෙන් අහනවා නම් 19 වන සංශෝධනයේ අන්තර්ගත මූලික ගැටලුව මොකද්ද? මොකද්ද මූලික ප්‍රශ්නේ 19 වන සංශෝධනය පිළිබඳව? මම පැකිලීමකින් තොරව ඒකට උත්තර දෙනවා මේ විදිහට. 19 වන සංශෝධනයේ යටතේ වගකීම් බාර වුණා. හැබැයි ඒ වගකීම් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය බලය ලැබුණේ නැහැ. අන්න ඒක තමයි 19 වන සංශෝධනයේ අන්තර්ගත ප්‍රධාන ගැටලුව. දැන් ඒකට හොඳම නිදර්ශනය තමයි ගරු කතානායකතුමනි ආරක්ෂාව. මේ රටේ ජනාධිපතිවරයෙක් පත්වනකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය හතරවන වගන්තිය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ යුතුකම තමයි මේ රටේ ආරක්ෂාව සාක්ෂාත් කිරීම. ඒක තමයි ප්‍රමුඛ යුතුකම. හැබැයි 19 වෙනි සංශෝධනයෙන් සඳහන් වෙනවා ජනාධිපතිවරයා ලක්ෂ 69 ඡන්දයකින් පත්වෙන්න පුළුවන්. හැබැයි ආරක්ෂක අමාත්‍යංශය දරන්න බෑ. කිසිම අමාත්‍යංශයක් දරන්න බෑ එතුමාට. හැබැයි එතුමා ත්‍රිවිධ හමුදාවල නායක පොලිසිය මෙහෙවන්නේ වෙන කොහොමද රටේ ආරක්ෂාව සපයන්නේ පොලිසිය හරහා. හැබැයි පොලිසිය එතුමාට ඒ අමාත්‍යංශය දරන්න බෑ. ඒකාන්ත තහංචිය. එතකොට වගකීම් සම්භාරයක් ජනාධිපතිවරයා සතු කරනවා. හැබැයි ඒ වගකීම් ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය එතුමාට ලැබෙන්නේ නැහැ. There is the responsibility without the authority. That is a basic flaw in the structural framework of the 19th Amendment. එතකොට කතානායකතුමනි මම කාටවත් අපහාස කරනවනේ ගරු ඉම්තියාස් බකේට් මාකර් මන්ත්‍රීතුමා ඉතාමත් වටින කතාවක් මේ ගරු සභාවේ ගිය කරා. එතුමා කිව්වා මේ 20 සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එක්ක වෙනවා එල්ල වෙනවා කියලා. ගරු ඉම්තියාස් බකේට් මාකර් මන්ත්‍රීතුමා ජර්මනියේ වයිමාර් සමූහාණ්ඩුව පිළිබඳ අත්දැකීම් විග්‍රහයකට භාජනය කළා. මම අහන්න කැමති 19 වෙනි සංශෝධනයෙන් ඇත්ත වශයෙන් ස්ථාපිත වුණේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ව්‍යුහාත්මකයක්. අපි යථාර්ථය මොහොතක් තක්සේරු කරලා බලමු. 19 වෙනි සංශෝධනයේ මුදුන් මල්කඩ සෙන්ටර් පීස් හැටියට දුනා විවස්ථා සභාව කොන්ස්ටිටියුෂනල් කවුන්සිල්. ඒ විවස්ථා සභාවෙන් තමයි අන් සියලු ස්වාධීනයි කියන කොමිෂන් පත්වන්නේ. ඒක තමයි උල්පත constitutional council විවස්ථා සභාව. ද විවස්ථා සභාවේ ඉන්න සමාජිකෙක් තමයි ජවිඩ් යූසුෆ් මැතිතුමා. අපේ කාලෙත් එතුමා තානාපති කෙනෙක් හැටියට අපි යවුවා ජවිඩ් යූසුෆ්. දැන් එතුමා කිසිම පැකිලීමකින් තොරව ප්‍රසිද්ධයේ කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා. ඡන්දය දුන්නොත් මහා විනාශය. එතකොට එක පක්ෂයක් විනාශ කරමින් තවත් පක්ෂයක් නංවාලීමට එතුමා දැවැන්ත උත්සාහය දරනවා. පුරවැසියෙකුම හැටියට එසේ කිරීමට එතුමාට පූර්ණ අයිතියක් තියෙනවා. හැබැයි ඊට වඩා උත්තරීතර වගකීමක් එතුමාට ආරෝපණය වෙනවා 19 වෙනි සංශෝධනය. විවස්ථා මණ්ඩලයේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ සමාජිකයේ හැටියට. දැන් මොකද තත්වය? මේ රටේ ජනාධිපති වෙනස් වුණා, පාර්ලිමේන්තු මැති වෙනස් වුණා. ජනාධිපති වෙනස් වුණා, අගමැති වෙනස් වුණා, කැබිනට් මණ්ඩලය වෙනස් වුණා, පාර්ලිමේන්තු වෙනස් වුණා. හැබැයි ජවිඩ් යූසුෆ් මැතිතුමා අයින් කරන්න කිසිම කෙනෙකුට බලයක් නැහැ. එන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දක්වා තව සම්පූර්ණ අවුරුද්දක් එතුමා ඒ ස්ථානය ඔබවන සම්පූර්ණයෙන් පක්ෂග්‍රාහී. දැන් මේ කොමිෂන් සභා ගරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමා කිව්වා මේවා ඉතාමත් අවශ්‍යයි. ඇයි මේවට බය? බය නැහැ. හැබැයි ඒවා හරි අසාධාරණයි. ඒවා සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙච්ච ආයතන. මම කියනවා ජවිඩ් යූසුෆ් මැතිතුමා අපි කාටත් වඩා පක්ෂ දේශපාලනය කරන පුද්ගලයෙක්. දැන් ජනාධිපතිවරයා කියන්නේ මුළු රටේම ජනතාව සර්වජන ඡන්ද බලය පාවිච්චි කරලා පත් කරගන්න පුද්ගලයෙක්. එතුමාට ජනතාව වරමක් දීලා තියෙනවා. ජවිඩ් යූසුෆ්ට කවුද දුන්නේ වරම? ජවිඩ් යූසුෆ් කවුද නියෝජනය කරන්නේ? හැබැයි එතුමා ඉන්නවා ජනාධිපතිට ඉහළින්. ඇතැම් වැදගත් තීරණ ජනාධිපතිවරයාට ගන්න බෑ ජවිඩ් යූසුෆ්ගේ නිර්දේශ නැතුව, ජවිඩ් යූසුෆ්ගේ අනුමැතිය නැතුව. කාටවත් බෑ එයාවයි කරන්න තව අවුරුද්දකට. දැන් මං ඉම්තියාස් බකේ මාකර් මන්ත්‍රීතුමාගේ
ජයවික්‍රමතුමා එතුමා මේ සම්බන්ධයෙන් ලියලා තියෙන ලිපිය ගැන සැලකිලි යොමු කරන්න කියලා මම පළමුව ඉල්ලා හිටනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදීට යනවාද
අධිපතිවාදීට යනවාද?
ඒකට පිළිතුර එතුමාගේ ලිපිය තුළින්ම උතුමාට දැනගන්න පුළුවන්. දෙක, ඔබතුමා ඔස්ටින් ෆර්නැන්ඩ් මහත්මයා ගැන කතා කළා. එතුමා ඊරෑ මාත්‍යේ කතා කළා. අද උදේ මාත්‍යේ කතා කළා. එතුමා මම පිළිගන්නවා අඩුපාඩුකම් තිබුණා, මේ මතභේද තිබුණා. නමුත් ඒක අපි ඇමතියේ යුත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට. එතුමා කල්පනා කරන්නේ 20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර ප්‍රවාදය නැති කරන සංශෝධන හැටියට ඔසේ ප්‍රාණ මහත්මය ඔබතුමා එතුමා උපුටට දක්වපු හින්දා මම ඒ කතාව
කියන්නේ. එතකොට ඒ තත්වය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල වන්නේ නැහැ. එහෙම පුද්ගලයෙකු ඒ කියන්නේ සම්පූර්ණ දේශපාලනීකරණය වෙච්ච ආයතනයක දිගින් දිගටම සිටීම අපි දකින්නේ නැහැ. දේශපාලන දර්ශනයට හෝ රටේ දේශපාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් ගැලපෙන තත්වයක් කියා. ගරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කතාවේ ප්‍රධාන තේමාව වුණේ checks and balances. Checks and balances. එතුමා සඳහන් කළා ඇක්ටන් සාමිවරයා. The Honorable Sajith Premadasa, I know, is interested in these matters. The Honorable C.V. Vigneswaran also dealt with this issue in his speech yesterday. Of course, there must be checks and balances. I think the Honorable Sajith Premadasa would be interested to know that Lord Denning made this famous statement. Lord Denning said that if he is asked to identify in one sentence the essence of the rule of law, that consists of restraints on the exercise of public power. ekena checks and balances tiyennone habe me loke hama deetama tulaneyakut tiyennone checks and balances onada wada thibunoth ekthara seemawakata eha checks and balances giyoth mokadda eke prathipale kisima deyak karanna ba me tanaturu darana pudgalayanta kisima thirenayak ganna ba kisima kriya margayakata avathinna wenna ba gridlock situation kisima deyak karanna beri tattwayakata පත් වෙනවා. checks and balances හොඳයි තියෙන්න ඕනේ, හැබැයි ඒකේ තුලනයක් තියෙනවා. එක්තරා සීමාවකට එහා ගියොත් checks and balances නිසා රටට වෙන්නේ ප්‍රයෝජනයක් නෙවෙයි හානිය. එතකොට මොකද්ද විධායක ජනාධිපති ක්‍රමයේ අඩිතාලම? දැන් අපි විධායක ජනාධිපති ක්‍රමය පිළිගන්නවා නම් ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක් වෙනවා නම් මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒකෙන් රටට හොඳක් වෙන්න ඕනේ නේ. මොකද්ද වෙන හොඳ? මහාචාර්ය ඒජේ විල්සන් එතුමා ගැන ඊයේ කතිකයන් කීප දෙනෙක් සඳහන් කළා. එතුමා ගැඹුරු විග්‍රහයක් කළා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන, ද ගෝලිස් සිස්ටම් ඉන් ඒෂියා. එතුමා කියනවා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රධාන ප්‍රයෝජනය තමයි දේශපාලන ස්ථාවර භාවය, පොලිටිකල් ස්ටැබිලිටි. ඒක ඒ නිසායි කියලා විධායක ජනාධිපති ක්‍රමය මේ රටට ඇතුළත් කළේ. එතකොට අවුරුදු පහක කාලය තුල පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ සියලුම කුණාටු මැද්දේ මේ රට යම්කිසි අරමුණක් කරා යොමු කරලා අඛණ්ඩව ඒ ගමන ඉදිරියට ගෙන යාම සඳහා තමයි විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ස්ථාපිත වුණේ. ඉතින් එහෙනම් ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරයනේ තරං කරනවා. එතුමා වරමක් ඉල්ලනවා. එතුමාගේ මොනවද කරන්නේ බලාපොරොත්තු වෙන්නේ කියන්නේ ජනතාවට හෙළිදරව් කරනවා. එතකොට ජනතාව ඒක අනුමත කරනවා. ජනාධිපතිවරයා පත් වෙනවා. එතකොට එතුමාට අවස්ථාව දෙනවා, අවකාශ දෙනෝනේ රටට දුන් ප්‍රතිඥා ඉෂ්ට කිරීමට. හැම තහංශයක්ම දානවා නම්, හැම බාධාවක්ම දානවා නම් ජනාධිපතිවරයාගේ ඉදිරි මාර්ගේ. එතකොට රට බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය කිසිසේත් විධායක ජනාධිපතිවරයා තුලින් ඉෂ්ටවන්නේ නැති බව සඳහන් කරන්න කැමතියි. බලන ආර්ථික සංවර්ධනය යහපාලන යුගයේ ඒ බල කේන්ද්‍ර දෙක නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ තිබුණා කැබිනට් කමිටි ඔෆ් ඉකොනොමික් මැනේජ්මන්ට් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා. එතන තීරණ ගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒකට හාත්පසින් විරුද්ධ වුණා. ඊට පස්සේ එතුමාගේම අගමැතිවරයාගේ පත් කරපු ඒ කමිටුව අහෝසි කළා. ඒ වෙනුවට වෙන කමිටුවක් පත් කළා, නැෂනල් ඉකොනොමික් කවුන්සිල්. එතකොට මේක පුද්ගල ගැටුමක් පමණක් නෙවෙයි, දර්ශන දෙකක් අතර ගැටුමක්. එතකොට මේ සියල්ලක්ම දකින්න ආයෝජකෙක් මේ රටට ආයෝජන කියනවාද? මේ රටට ආයෝජන අවශ්‍යයි. ණය ලබා ගැනීමෙන් පමණක් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. හැබැයි කිසිම ආයෝජකයෙකුගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්ද මේ විදිය කඹ ඇදිල්ලක්, බල අරගලයක්, අභ්‍යන්තර සංග්‍රාමයක් මුළු ලෝකෙම දකිනකොට කාගේද විශ්වාසය අපිට දිනා ගන්න පුළුවන් වන්නේ? මේ සියල්ලක්ම ඇති වුණේ 19 වෙනි සංශෝධනයේ ඍජු ප්‍රතිපලයක් හැටියට. එම නිසා තමයි අපි වගකීමෙන් කියන්නේ තවදුරටත් මේක බලා සිටින්න බෑ. මේකෙන් පුද්ගලයෙකුට හානියක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතුමා අගමැති. රටට ලොකු හානියක් වෙනවා.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය දිගෙන් දිගටම මේ විදිහට ඉදිරියට ගෙනිච්චා. ඊයේ ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා දිගින් දිගටම ප්‍රශ්න කළා, අපේ කමිටු අතිරේදී අලුත් සංශෝධන ඉදිරිපත් කරනවාද? විරෝධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අතට දීලා තිබෙනවා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සංශෝධන. ඊට අමතරව වෙනම කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හෙව්වා. ඒකට අපි පැහැදිලි පිළිතුරක් දුන්නා. කොලේ වහලා හැංගි හොරා කිසිම දෙයක් කිරීමේ අදිෂ්ඨානය චේතනාව අපි නැහැ. සම්පූර්ණ විවෘතභාවය අපේ තියෙනවා. ඒක සංසන්දනය කරන්න යහපාලන යුගයේ ඇතිවෙච්ච තත්ත්වයන් සමග අනාත් සභා මැතිවරණ පිළිබඳ පනතක් ගෙනා. ඒකේ කිව්වා කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා කියලා ඒ පනත ගෙන්නේ. කමිටු අධිරේදී පිටු 35 සංශෝධන 32ක් ඉදිරිපත් කළා. ඒ පනතේ ස්වරූපය ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කළා. එතකොට තුන්වන අධිරේ අවසානයේදී මේ ගරු සභාව සම්මත කරපු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනතට වඩා සම්පූර්ණයෙන් ආත්පසින් වෙනස් පනතක්. මොකක්ද ඒකේ සැඟවුණු අරමුණ? මැතිවරණ නොපැවැත්වීමට, මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයේ කොල්ල කෑමට. අවුරුදු දෙකමාරක් මැතිවරණ පැවැත්වීමට බැරි තත්ත්වයක් එදා උදා වුණා. අපි එහෙම කරන්නේ නැහැ. අපි ජනතාව එක්ක සෝෂල් කොන්ට්‍රැක්ට් අපි තියෙනවා, සමාජ ගිවිසුමක් ජනතාවට කියලා පාර්ලිමේන්තුව තුළින් තමයි අපි මේ සියලුම වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ. එතකොට මේක සංවේදී රජයක් විසවන සංශෝධනය ඉදිරිපත් කළා. භික්ෂුන් වහන්සේලා, දේශපාලන පක්ෂ නොයෙක් අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඒ සියල්ලක්ම අපි සැලකීමට භාජනය කරමින් තමයි කමිටු අධිරේදී සංශෝධන ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නේ. මේ සම්බන්ධයෙන් ගරු SM මරික්කා මන්ත්‍රීතුමා මේ සභාවේ ගිය අමතමින් කිව්වා, විසවන සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල නිදහසට මරු පහරක් එල්ල වෙනවා කිව්වා. ගරු පාටලී චම්පික රණවක මන්ත්‍රීතුමා කිව්වා, විසවන සංශෝධනයේ තිබෙන ප්‍රධාන දුර්වලතාවයේ එතුමා දකින විදිහට බලය ඒකරාශී වීමක්, එක පුද්ගලයක වට බලය ඒකරාශී වීමක් හා වෙන ආයතන මේ රටේ පරිපාලනය සම්බන්ධයෙන් මූලික වගකීම් තිබෙන වෙන ආයතන අවතක්සේරු කිරීමක් දුර්වල වීමක් විසවන සංශෝධනය නිසා ඇති වෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයි. ඒ වැරදි විග්‍රහයයි. දැන් මොනවද මේ ආයතන? ජනාධිපතිවරයා ඉන්නවා, ඒ වගේම වැදගත් වෙන ආයතන තියෙනවා. ඒ ප්‍රධාන ආයතන තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ මුදල් පරිපාලනය සම්පූර්ණයෙන් භාරවන්නේ පාර්ලිමේන්තුවට. කෙතරම් බලගතු ජනාධිපතිවරයෙක් සිටියත් මේ රටේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන් හුදෙක් පාර්ලිමේන්තුවේ නැ කිසිම කෙනෙකුගෙන්, වෙන කිසිම ආයතනයකින් ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නට බෑ. ඒ නිසා තමයි කරුවා ග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිය හැටියට නොවැම්බර් 17 වෙනිදා ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ. ඔබතුමාලාට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට. ඒතර පාර්ලිමේන්තුවේ බලය අබබල් රේණුවකින් දියාරුවන්නේ නැහැ විසවන සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන්. මොනවා කරන්නත් සල්ලි අවශ්‍යයි. සල්ලි ලබා ගැනීම සඳහා කතරම් ප්‍රබල ජනාධිපතිවරයෙක් වුණත් පාර්ලිමේන්තුවට පැමිණෙන්න ඕනේ. ඒ තුළින් පාර්ලිමේන්තුවේ බලය අනිවාර්යෙන් තහවුරු වෙනවා. අග්‍රාමාත්‍ය ධුරය ගැන ඊයේ සඳහන් වුණා. අගමැතිතුමා තමයි පාර්ලිමේන්තුව තුළ රජයේ නායකයා. අගමැතිවරයෙකුගේ බලය ආභාෂය නීතියෙන් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙවෙයි ඒකේ උල්පත. අගමැතිවරයාගේ ඒ දේශපාලන නායකයාගේ පෞරුෂය, මහින්ද රාජපක්ෂ පෞරුෂය කියන්නේ මේ රටේ ජනතාව ඒ විශාල ගෞරවයක් පමණක් නෙවෙයි විශාල ආදරයක් ඇති නායකයෙක්. ඉතින් ඒ ආභාසය, ඒ බලය කිසිසේත් නීතියකින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් යටපත් වෙන්නේ නැහැ. එහෙම කරන්න කාගේවත් අදහසකුත් නැහැ. එහෙම කිසිසේ වෙන්නේ නැහැ. එතකොට විශාල ලෙස විවාදයට භාජනය වෙච්ච කරුණක් තමයි විගණනය පිළිබඳ කරුණ. ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. සම්පූර්ණ වැරදි වැටහීමක්. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතාමත් පැහැදිලි තීරණයක් දීලා තිබෙනවා. දැන් මේ විශාල ලෙස විවාදයට භාජනය වෙච්ච කරුණ ඒ කියන්නේ රජයේ මුදල්, ඒ කියන්නේ තමුන්නාන්සේලාගේ අපේ රටේ පුරවැසියන්ගේ මුදල් යම්කිසි සමාගමක ආයෝජනය කරන්න ඇති වෙනවා නම්. ඒතර 55%කට වඩා ඒ සමාගමේ කොටස් තියෙනවා නම් රජයට. ඒක විගණනයට යටත් වන්නේ නැහැ. ඒක 20 සංශෝධනයෙන් ඉවත් කළා. ඒකෙන් මහා පරිමාණයේ දූෂණවලට මාර්ගය පෑදෙනවා කියන විවේචනය දිගින් දිගටම කළා. ඒක සම්පූර්ණයෙන් වැරදි. එමකද ශ්‍රේෂ්ඨ අධිකරණය පෙන්වා දුන්නා 20 සංශෝධනයේ අර්ථ නිරූපණය කරන්නට වනේ ලංකාවේ අනිත් නීති ආශ්‍රිත. එහෙම නීතියක් තියෙනවා. මේ කරුණට කෙලින්ම බලපාන නීතියක් තියෙනවා. ඒක තමයි 2018 අංක 22 දරන ජාතික විගණන පනත. ඒ පනතේ 55 වගන් තියෙන. පැහැදිලිව වියංගෙන් නෙමෙයි. බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙලා තියෙනවා. එවන් සමාගම් විගණනාධිපතිවරයාගේ විගණනයට භාජනය වෙනවා කියන්නේ. ඒ පනත කිසිසේත් අහෝසි වෙලා නැහැ, සංශෝධනය වෙලා නැහැ, දියාරු වෙලා නැහැ. ඒ පනත එදා තිබුණසේම අදත් තියෙනවා. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරුන් 5 මෙසේ ප්‍රකාශ කරනවා ගරු කතානායකතුමනි. Item M in the definition of ODT entity refers to any company registered or deemed to be registered under the Companies Act No. 7 of 2007, in which the government or a public corporation or local authority holds 50% or more of the shares of that company. ඉතින් ඒක නීතියේ තියනවානේ. වෙන මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට මේ පිළිබඳ කිසිම සැකයක් නැහැ. ඉතමත් පැහැදිලිව මේ පිළිබඳ නීති තත්ත්වය ප්‍රකාශ වෙලා තියෙනවා. හැබැයි මේක දිගින් දිගටම තර්ක කරනවට වඩා අපි හිතුවා ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රීම් ඇතුතුමා එතුමා සූදානම් කමිටු අධිරේදී ඒ විගණන පනතේ තියෙන වගන්තියේ ඒ විදිහටම ඇස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව 20 සංශෝධනය ඇතුළත් කිරීම අනවශ්‍ය දෙයක්. නීතියේ අවශ්‍යතාවයක් නෙමෙයි. හැබැයි ඒ පියවර ගැනීමට ගරු අධිකරණ ඇතුමා කැමති වෙලා තිබෙනවා. එතකොට පාටලි ශ්‍රමික රණවක මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස ගරු විරුද්ධ පක්ෂයේ නායකතුමා කියන්නේ මේ විධායක ජනාධිපති ධුරයේ සෙවණැල්ලේ අන් සියලුම ආයතන බල රහිත වෙනවා, බලහීන වෙනවා කියලා. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඒක නිවැරදි විග්‍රහයක් නෙවෙයි. ඒතර උසාවිය බලන්න. අපේ රටේ ලිඛිත ව්‍යවස්ථාවක් තියෙනවා. ඕනෑම පරිශ්‍රයක් තමන්ගේ බල සීමාවේ ඉක්මවා වැඩ කටයුතු කරනවා නම් ඒවා නිවැරදි කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණය සතු වෙනවා. ඒ කිරීමේ ප්‍රධාන වගන්තිය තමයි 126 වගන්තිය මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්තිය. දැන් මොකද මේ පිළිබඳ தত্ত্বය? ජයත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ 1978 පටන් අරන් 2015 දක්වා මේ රටේ ජනාධිපතිවරයෙකු කිසිම උසාවියක් හමුවට ගෙනයන්ට බෑ. මොනවා කළා ජනාධිපතිවරේ අධිකරණය හමුවට ගෙනයන්ට බෑ. 2015 19 සංශෝධනයෙන් ඒ නීති තත්ත්වය වෙනස් වුණා. ඒ කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවරන්න හැකියාව ලැබුණා 19 සංශෝධනයෙන්. ඒක ඒ විදිහටම තියාගන්නවා අපි 20 සංශෝධනය. ඒ පිළිබඳ කිසිම වෙනසක් නැහැ. ඒතකොට අධිකරණයට පූර්ණ බලයක් තියෙනවා. ජනාධිපතිවරයා නීති විරෝධී ලෙස තමන්ට නීතියෙන් පැවරුණු බලය ඉක්මවා කටයුතු කරන අවස්ථාවකදී ඒවා නිවැරදි කරලා අදාළ ප්‍රතිකර්ම සපයා දීමට සම්පූර්ණ බලය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ අධිකරණය සතු වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා වගේම ගරු තිස්ස අත්තනායක මහත්මයා අද ලංකාදීපයේ මම දැක්කා ලිපියක් දීලා තිබෙනවා. අනවශ්‍ය විදිය බලතල ජනාධිපතිවරයාට ලැබෙනවා කියලා 20 සංශෝධනය. ඒක එහෙම නෙවෙයි. ජනාධිපතිවරයාට තමන්ගේ වැඩ කටයුතු නිසිපරිදි කිරීමට යම් යම් බලතල අවශ්‍යයි. හැම දෙයක් නෙවෙයි. හැබැයි එතුමා ජනතාවට දීලා තිබෙන වරම ඉෂ්ට කිරීම සඳහා යම් යම් බලතල එතුමාට ලබා දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය. අරාජක තත්ත්වයක් නිර්මාණය වෙනවා නම් ස්ථාවර ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ සංයුතිය තුළ නිර්මාණය කිරීමට හැකියාවක් නැත්නම් ඒ අනිවාර්යයෙන් ඒක විනායක වෙන විධායක ජනාධිපති ක්‍රමවලත් තියෙන දෙයක්. එතකොට රිසිජුවල් පවර් හැමතිස්සෙන් පාවිච්චි කරන බලයක් නෙමෙයි, සුවිශේෂ බලයක්. එවන් සුවිශේෂ අවස්ථාවකදී භාවිතා කිරීමට ජනාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි 20 සංශෝධනය අපි යෝජනා කරන්නේ. අවුරුදු 5කට පාර්ලිමේන්තුව පත්වන්නේ. ඒකෙන් හරි අඩ ගත වූ විට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු විය යුතුයි කියලා. එතකොට හදිසි පනත් පිළිබඳ தত্ত্বය හදිසි පනත් නිකනුනේ ගෙන්නේ ගරු කතානායකතුමනි. හැබැයි යම් යම් අවස්ථාවලදී හදිසි පනත් රටේ ආරක්ෂාව සඳහා ගෙන යමේ අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී නීතිය හිඩසක් තියෙන්න බෑ. ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාට බලය තිබෙන්න ඕනේ. ඒ නිසා 27 සංශෝධනයේ ගරු අලි සබ්‍රියේ අධිකරණ ඇමතුමා සංශෝධනයක් ඉදිරිපත් කරනවා. හදිසි පනත් ගේන්න පුළුවන් වන්නේ අවස්ථා දෙකකදී පමණයි. එකක් තමයි රාජ්‍ය ආරක්ෂාව, අනෙක තමයි ආපදා කළමනාකරණය. ඒ අවස්ථා දෙකේදී හදිසි නීති ගෙනීමට බලයක් තියෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ද්විත්ව පුරවැසිභාවයේ පිළිබඳ ප්‍රශ්නය. දැන් මේකත් අර විගණන ප්‍රශ්නය වගේමයි. විගණන ප්‍රශ්නය වගේමයි මේ පිළිබඳවත් නියම තත්ත්වය අවබෝධ වෙලා නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වනවා 26 වෙනි වගන්තියෙන් අපේ රටේ සියලුම පුරවැසියන් එක විදිහට සලකන්ට ඕනේ. අපි සියලුම දෙනා මේ රටේ පුරවැසියන්. ද්විත්ව පුරවැසියෙක් කියන්නේ ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙක්. ඉතින් එහෙමනම් ඒ පුරවැසියාට අන් සියලු පුරවැසියන්ට තිබෙන අයිතිවාසිකම් වරප්‍රසාද නොමසුරුව කිසිම විභේදනයකින් ලැබිය යුතුයි කියලා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 26 වෙනි වගන්තියේ 3 වෙනි උපවගන්තියෙන් පැහැදිලිව සඳහන් වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ අධිකරණය පිළිගන්නවා. ඒක එසේ විය යුතුයි කියලා. ඒක උල්ලංඝනය කරනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා ගරු කතානායකතුමනි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය තුළ කොහොමද තීරණය කරන්නේ? මොකද්ද මිනුම් දණ්ඩ? කාටද ඡන්දය ඉල්ලන්න පුළුවන් වන්නේ? ඡන්දය ඉල්ලන්න පුළුවන් වන්නේ ඡන්දය දීමට නිත්‍යානුකූල අයිතිවාසිකම් ලැබෙන පුද්ගලයෙක්. ඒක මූලික සිද්ධාන්තයක්. ඒක තමයි මේ පිළිබඳ තිබෙන තත්ත්වය. මම දීර්ඝ කාලයක් කතා කරන්නේ නැහැ ගරු කතානායකතුමනි. තව එක කාරණයක් පමණක් මම සඳහන් කරනවා. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් තත්වය, ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන බව ජනතාවගේ පිළිගැනීමක් තියෙනවා. ජනතාව විශ්වාසයක් තියෙනවා. පූර්ණ මහත්තයා හැසිරෙච්ච විදිය මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් හැටියට මේ රටේ කිසිම පුරවැසියෙකුගේ විශ්වාසය දිනාගන්න පුළුවන් විදිහටද මේ ස්වාධීනයි කියන කොමිෂන් සභාවක සමාජිකයෙක් කටයුතු කරන්නේ? ඉතාමත් වැදගත් කොමිෂන් සභාවක්. මම අහනවා නම් මේ කොමිෂන් සභාව සියල්ලම අතුරින් මොකද්ද කියලා සේතම වඩා වැදගත් කොමිෂන් සභාව අනිවාර්යයෙන්ම ඒකට පිළිතුරු දෙන්න පුළුවන් මැතිවරණ කොමිෂන් සභාව. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවේ මේ නිර්මල පාරිශුද්ධ කොමිෂන් සභාවක සමාජිකයෙක් මොකද්ද කරන්නේ? සතියෙන් සතිය කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා. උසාවිය යනවා. එයාට පඩියවන්නේ මැතිවරණ පවත්වන්න. සියලුම වරදාන වරප්‍රසාද නිල වාහන ගෙවල් ඔක්කොම ලබා දෙන්නේ මේ රටේ මැතිවරණ පවත්වන්න. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවට යනවා මැතිවරණ පවත්වන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඒතකොට ඒ විදිහට නීතිය කුමක් වුණත් ධාරාවන සංශෝධනයේ කුමක් සඳහන් වුණත් මේ රටේ ජනතාවගේ විශ්වාසයක් කිසිසේත් ඇතිවන්නේ නැහැ. මේවා ස්වාධීන කොමිෂන් සභා, මේ කොමිෂන් සභා තුළින් මේ රටට සෙතක් යහපතක් වෙනවා කියලා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මේක තාවකාලික පියවරක්. අපේ අංග සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රට වෙනුවෙන් සකස් කරනවා. ජයත් ජයවර්ධන ව්‍යවස්ථාව ස්ථාපිත වුණේ 1978. අවුරුදු 42ක් ගත වෙලා තියෙනවා. ඒ කාල වකවානුව තුළ ශ්‍රී ලංකා සමාජය වැදගත් අවිරුවෙන් වෙනස් වෙලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හෝ කිසිම නීතියක් ගලින් කොටලා නැහැ. සමාජයේ ප්‍රමුඛතා වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙන්න ඕනේ. ජනාධිපති නීතිඥ රොමේස් දසිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකේ සමාජිකයන් 9 දෙනෙක් ඉන්නවා. ඒ අයගේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙනවා. රොමේස් දසිල්වා කමිටුව අපිට දන්වලා තියෙනවා මාස 6ක් තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලියවිල්ල අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඒකේ වැදගත්ම කරුණ මම දකින්නේ හැටියට මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම. ඒක තමයි මූලික කාරණේ වියුත්තේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම. ඒ නිසා ගරු කතානායකතුමනේ මම කියනවා මේක තාවකාලික පියවරක්, මේක රටට අවශ්‍ය පියවරක්, කල් දාන්න බැරි දෙයක්. එම නිසා අපේ පැහැදිලි ප්‍රතිඥාව තියෙනවා මේක ප්‍රථම පියවර, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නයේ අවසාන පියවර නෙවෙයි ආරම්භය. එම නිසා මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරලා විසවන සංශෝධනයේ අදහස සම්මත කර ගැනීමට මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමින් ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රදාන කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. ස්තුතියි.